ගරු ගායන්ත කාන්තරක මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම දීර්ඝ කාලයක් විවිධ තනතුරු දරමින් මේ උත්තරීතර සභාව සෝභාමත් කරපු විශිෂ්ට ගණයේ නායකයෙක් ගැන සෝකය ප්‍රකාශ කරන අවස්ථාවේ මටත් අදහස් කීපයක් එකතු කරන්න ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, රත්නවිසිරි වික්‍රමනායක අපේ හිටපු අගමැතිතුමා අහම්බෙන් දේශපාලනයට ඇවිල්ලා මේ රටේ අග්‍රාමාත්‍ය තනතුර දක්වා ගමන් කරපු ඉතාම කෘතහස්ත දේශපාලනඥයෙක්. එතුමාගේ පළවෙනි මැතිවරණෙදිම එතුමාගේ ප්‍රධාන තේමාව හැටියට ජනතාවට ඉදිරිපත් කරේ මහජන නියෝජිතයා හැමවිටම අවංක විය යුතුයි කියන තේමාව. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා එදා ඒ කියපු ප්‍රකාශය අකුරටම ඉටු කරමින් දේශපාලනයෙන් සමුගන්න තුරුම එම පරමාදර්ශයේ පිහිටලා කටයුතු කරපු පුජ්‍යලයෙක් හැටියට අපිට සිහිපත් වෙනවා. එතුමා නිහතමානී, බොහොම හිත හොඳ, ගැමි ගතිගුණ තිබිච්ච නායකයෙක්. එතුමාගේ අවුරුදු 50කට වඩා දීර්ඝ දේශපාලන දිවිය ආදර්ශයන්ගෙන් පිරිච්ච ජීවිතයක් කියලා අපට දකින්න තිබෙනවා. එතුමා කුමන තනතුරක් දැරුවත්, අගමැතිකම දැරුවත්, ඇමතිකම් දැරුවත්, මන්ත්‍රීකම් දැරුවත්, පක්ෂයේ මහලේකම්කම් දැරුවත්, එතුමාගේ සරල බව, චාම් බව, ගැමිකම එතුමාගෙන් ඈත් කරන්න බැරි වුණා. එතුමාටම ආවේනික වෙච්ච චතුර කතා විලාසයක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා තුළ තිබුණා. අගමැතිවරයා කාලේ ආරක්ෂක අමාත්‍යාංශය දරද්දි, රටේ යුද්ධයක් තියෙද්දි අභීතව එතුමා අදහස් ප්‍රකාශ කරා. වචන තෝරා බේරාගෙන කතා කරන්න එතුමාට පුදුම හැකියාවක් තිබුණා. එතුමා කියපු දෙයක් ඉල්ලාස් කරගන්න කවදාවත් කතා කරා කියලා මං අහලා නැහැ. එතුමා සභාවක කතා කරත්, පුජ්‍යලිකව කෙනෙක් එක්ක කතා කරත්, ඒ හැම වෙලාවකම අර්ථවත්යක් කතා කිරීමට එතුමා වග බලාගත්තා. මට මේ වෙලාවේ මතක් වෙනවා, අපි නවක තරුණ මන්ත්‍රීවරු හැටියට විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ එතුමා වැවිලි කර්මාන්ත ඇමති හැටියට මේ සභාවේ ක්‍රියා කරත්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැශීර්ෂයේ වෙලාවට අපි අපේ පළාත්වලට බලපාන විෂයක් නිසා අපි කතා කරනවා. සමහර වෙලාවට අපි ඒ අමාත්‍යාංශයේ දේවල් දැඩි ලෙස විවේචනය කරමින් කතා කරනවා. බොහොම නිර්හංකාරව තරුණ නවක මන්ත්‍රීවරු හැටියට අපි මමක් කියද්දිත් ඒ දෙස ඇහුම්කන් දෙන ගතියක් තිබුණා. හොඳ ඉවසීමක් තිබුණා වගේම හොඳට ඇහුම්කන් දීමේ ශක්තියක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සතුව තිබුණා. ඉතින් අපි මේ විවේචන කොයි විදියට කරත් එළියේදී හම්බුණාම එතුමා කොයි තරම් පරිණත නායකයෙක් වුණත් නවක මන්ත්‍රීවරු හැටියට අපි දැක්කහම ඉලන්දාරිය හොඳ කතාවක් කරා. ඒ කියපු දේවල් මං හොයලා බලනවා කියලා කියන්න තරම් නිර්හංකාර භාවයක් එතුමාගේ තිබිච්ච හැටි මට මේ වෙලාවෙත් මතක් වෙනවා. එතුමා පක්ෂ විපක්ෂ හැමෝම ඉතාම සුහදව ඇසුරු කළා. අපි හමු වුණු හැම වෙලාවකම වචනයක් හරි කතා කරන සිරිතක් තිබුණා. අගමැති කාලේ, විරුද්ධ පක්ෂ නායක කාලේ, මුකුත්ම නැතුව මන්ත්‍රීවරයෙක්ට ඉන්න කාලේ එතුමා කොහෙදී හරි හම්බුනහම අපිත් එක්ක කතා කරේ බොහොම ලෙන්ගතුකමෙන්. ඒ කතා කරනකොට කතා කරන පුජ්‍යලයාගේ උරහිසට අතක් තියාගෙන ලෙන්ගතුකමෙන් කතා කරන පුරුද්දක් එතුමාගේ තිබුණා. මට මතකයි මොනෝ හරි වෙලාවට අදහලා වචනයක් හරි දෙකක් හරි කතා කරන. අපි හම්බුනහම සමහර වෙලාවට උරහිසට අත තියාගෙන අහනවා, කොහොමද දැන් තේමීල? එමෙ නැත්තම් දැන් වරුසාව කොහොමද ඒ පැත්තට? අපේ පළාත්වලටත් කළුතරට වගේ ගං වතුර ගන්න. එහෙම කාලවලදී හම්බුනාම අහනවා, දැන් කොහොමද ගං වතුර බැහැලද? ඒ සහනාධාර එහෙම කොහොමද ඒ හරියට බෙදිලාද? ඒ වගේ ඉතාම නිහතමානීව වචනයක් දෙකක් කතා කරන පුරුද්දක්, ඒ වෙලාවට ගැළපෙන අර්ථවත්යක් කතා කරන පුරුද්දක් එතුමාගේ තිබුණා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා බොහොම දුර්ලභ ගතිගුණ තිබිච්ච කෙනෙක්. අගමැතිකම කරද්දී වුණත් ඕනම සභාවකට පාවහන් දෙකක් නැතුව පොළොවේ පය ගහලා යන්න පුළුවන්කමක් එතුමාට තිබුණා. මම අහලා තිනවා ඒ ගැන එතුමාගේ එක කතාවක්. දවසක් එතුමා මුණ ගැහෙන්න ආපු පුවත්පත් කලාවේදියෙක් එතුමාගෙන් අහලා තිනවා, "ඇයි සර් මේ කකුල් දෙකට සෙරප්පු දෙකක් දාන්නේ නැති කියලා." එතකොට එතුමා කදිම පිළිතුරක් ඔහුට දුන්නා. එතුමා කිව්වා, "මට ඕන පොළොවේ පය ගහලා ඉන්න කියලා." ඒකම එතුමා කියනවා, "පොළොවේ පය නොගහන මිනිස්සෙක්ට මව්බිම ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ" කිව්වා. "පොළොවේ පය ගහලා ඉන්න මිනිහට තමයි කො මව්බිම ගැන හැඟීමක් ඇති වෙන්නේ." එතකොට පුවත්පත් කලාවේදියා පෙරලා අහනවා රත්නසිරි වික්‍රමනායක මහත්තයාගෙන්, "එහෙනම් සර් පිටරට ගියාම සපත්තු දාන්නේ ඇයි කියලා." එතකොට එතුමා කියනවා, "මට මගේ මව්බිම ගැන හැඟීමක් ඇති කරගන්නවා මිසක් මට මේ පිටරටවල් ගැන හැඟීමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ" කියලා. ඒ වගේ පුදුමාකාර ගතිගුණ රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ට පිහිටලා තිබුණා. හැම කෙනෙක්ම කිව්වා වගේ කෙලින් කතා කරා. ඍජුව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පෞරුෂයක් එතුමා සතුව තිබුණා. දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට බොහොම ළඟින් හිටියා. එතුමාට චන්ද්‍රිකා මැතිනිය ජ්‍යෙෂ්ඨ වැඩිහිටියෙක් වගේ සැලකුවා. එතුමත් ඒ පවුලේ හැමෝටම ඒ විදිහට කටයුතු කරා. මම ඇහුවා එක රසවත් කතාවක් එතුමා ගැන. එතුමා දවසක් ජනාධිපතිනිය හැටියට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කැඳවීමකට එතුමා සහභාගී වුණා. එතුමාගේ තිබුණ පුරුද්දක් හරියටම වෙලාවට වැඩ කරන. එතුමා ගියා වෙලාවට, ජනාධිපතිනිය හිටියේ නෑ වෙලාවට, එතුමා ලොකු අකුරෙන් සටහනක් තියලා ආවලු, "මං ආවා බලන් හිටියා, මට වැඩ තියෙනවා, මං යනවා." එහෙම ගතියක් එතුමාට තිබුණා. ඕනම කෙනෙකුට තමන්ගේ අදහස කෙලින් කියන්න පුළුවන් හැකියාව ඒ පෞරුෂය තිබිච්ච දුර්ලභ ගණේ නායකයෙක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. ඒ වගේම මං අහලා තිනවා එතුමාට පුදුම ගතිගුණ තිබුණා. අමාත්‍යවරු හැටියට විවිධ තනතුරු දරන මේ සභාවේ ඉන්න දේශපාලනඥයින්ට ආදර්ශ ගන්න පුළුවන් දේවල් ගොඩක් තිබුණා. එතුමාට ලැබෙන හැම ලියුමක්ම එතුමා ඉස්සරහා කඩලා එතුමා කියවන පුරුද්දක් තිබුණා කියලා මං අහලා තියෙනවා. හුඟක් වෙලාවට ඒ ලියුම් වලට පිළිතුරු ටයිප් කරලා අරින ලියුම් වලින් නෙමෙයි ගියේ. එතුමම ඒ වෙලාවෙම සටහනක් දානවා ලොකු අකුරකින් ඒකට කරන්න ඕනදී. දිසාපතිටනම් ලියුම කියවලා ජීයේ මේ ගැන මට වහාම වාර්තා කරන්න. එවෙලම එතුමාගේ සටහනෙන් තමයි පිළිතුරු ඒට අදාළ කටයුතු කරන්න ක්‍රියා කළේ. එතුමා තනතුරේ ගෞරවය රැක්ක, රටේ ගෞරවය රැක්ක, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට හැමතිස්සෙම ක්‍රියා කරා. අග්‍රාමාත්‍ය තනතුරේ ගෞරවය එතුමා හැම විටම ආරක්ෂා කරන හැටි අපි බලාගෙන හිටියා. මේ සභාවේ විවිධ අවස්ථාවල ක්‍රියා කරපු හැටි මට මතක් වෙනවා. සභාවේ අපි දැක්ක පහුගිය අවස්වලත් මේ සභාව බොහොම උණුසුම් වෙච්ච අවස්ථාවලදී කථානායකතුමා සභාව මෙහෙවන්න හදනකොට මට මතක් වෙනවා එතුමා එවැනි අවස්ථාවල හිටපු හැටි. එතුමා ඒ හැම දෙයක් දිහාම විමසිල්ලෙන් බලාගෙන හිටියා. නිකටට අතක් තියාගෙන එතුමා බොහොම උපේක්ෂා සහගතව ඒව දිහා බලාගෙන හිටපු පරිණත නායකයෙක්. ඉතින් ඒ වගේ පුජ්‍යලයක් අපිට අහිමි වීම ලොකු පාඩුවක්. එතුමාගේ පුත්‍රරත්නය ගැනත් හැමෝම කතා කරා. අපේ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමත් තාත්තගේ අඩිපාර යනවා කියලා කිව්වා. මම දකිනවා එතුමා පොළොවේ පය ගහලා තාත්තා වගේම පයට පාවහන් දෙකක්වත් නැතුව ඕනම තැනක යන්න එන්න පුළුවන් ඒ තාත්තගේ ගතිගුණ ඒ විදිහම තියෙන කෙනෙක් කියලා. මට අවසාන වශයෙන් එතුමා ඒ පුත්‍රරත්නය ගැන කතා කරනකොට මට මතක් වුණේ ඔබතුමා අද තමන්ගේ ආදරණීය පියාගේ විශිෂ්ට ගතිගුණ ගැන සභාවේ පක්ෂ දේශපාලන ભેදවලින් තොරව හැම කෙනෙක්ම කතා කරන හැටි අහන් ඉන්නකොට මට මතක් වුණා ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා මංගල කතාව කරපු දවසේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා බොහොම පීතෘ ස්නේහයෙන් යුතුව එදා දවසම සභාවේ එතුමා රැඳිලා හිටපු හැටි පුතාගේ කතාව අහන්න. එතුමා එදා වැඩි එළියට ගියෙත් නැහැ. මම දැක්ක ඔබතුමාගේ කතාව ඔබතුමා අන්නර පිටිපස්සෙම පෙළියද කොහෙද ඉඳගෙන කරනකොට බොහොම විමසිල්ලෙන් අර සුපුරුදු විදියට නිකටට අතක් තියාගෙන මුල ඉඳලා අගට බොහොම හැඟීම් බරව එතුමා තාත්තා කෙනෙක් හරිට ආඩම්බරෙන් තමන්ගේ පුතාගේ කතාව සභාවේ ඉඳගෙන අහන්න තාත්තගෙනෙකරට භාග්‍ය ලබන හැටි මට මතක් වෙනවා. ඉති එවැනි වටිනා උදාර දේශපාලනඥයෙක් අපේ රටට කරපු විශිෂ්ට සේවය ගැන අපි මේ වෙලා සිහිපත් කරන යුතුකම. අවසාන වසයෙන් අපේ නවීන් දිසානායක මැතිතුමා වැවිලි කර්මාන්ත ඇමැත්තුම හැටියට එතුමාගෙන් සිදුවෙච්ච සේවය කිව්වා. මම කලක් කුඩාතේවතු සංවර්ධන අධිකාරිය සභාපතිවරය හැටියට ක්‍රියා කළා. මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ රටේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියක් ඇතිකිරීමට. කුඩා තේවතු සංවර්ධන පනත පාර්ලිමේන්තුවට ගෙනේ මේ ගෞරවය හිමිවන්නේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාටයි කියලා. ඉතින් ඒ වගේ දුරදිග දැකපු බොහෝම ඈත ගැන හිතපු ඉතාමත්ම වටිනා දේශපාලනඥයෙක් හැටියට රත්නසිරි වික්‍රමනායක අපේ හිටපු අගමැතිතුමන් කරපු සේවය අගය කරමින් එතුමාට නිවන් සුව ලැබේවායි මම ප්‍රාර්ථනා
කරනවා. සිද්ධාර්ථන්
ගෞරව රත්නසිරි වික්‍රමනායක අවරුඩිය இந்த அஞ்சலி உரையிலே மற்ற அங்கத்தவர்களுடனும் அவருடைய குடும்பத்திற்கும் முக்கியமாக அவருடைய புதல்வர் மிதுர அவர்களுக்கும் எனது அஞ்சலியை முதலில் தெரிவித்துக் கொள்கின்றேன். கரோப ரத்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்களை எனக்கு 94 நான் முதன் முதலாக பாராளுமன்றத்துக்கு வந்தபோது சந்திக்கக்கூடிய அவருடன் பழகக்கூடிய சந்தர்ப்பங்கள் கிடைத்தது. ஆனால் அவரை நேரடியாக நான் 94 சந்தித்திருந்தாலும் கூட அதற்கு முன்பு அவரை பற்றி நான் நிறைய அறிந்திருக்கின்றேன். எனது தந்தையார் உடுவில் தொகுதியை பிரதிநிதித்துவப்படுத்திய காலத்திலே அவர் ஹொரண தொகுதியை பிரதிநிதித்துவப்படுத்தியிருந்தார். அது மாத்திரமல்ல அந்த இருவர்கள் அவரும் எனது தந்தையாரும் கௌரவ ரத்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்களும் மிக நெருக்கமான உறவினையும் கொண்டிருந்தார்கள். அவர்களுடைய உறவுக்கு ஒரு காரணமாக எங்களுடைய முன்னாள் பிரதமர் திருமதி ஸ்ரீமாவோ பண்டார்நாயக்கா அவர்கள் ஒரு காரணமாக இருந்திருக்கின்றார். திருமதி ஸ்ரீமாவோ பண்டார்நாயக்கா அவர்களுக்கு ஏற்பட்ட அந்த கஷ்டகாலங்களில் அவருக்கு மிகவும் கெட்டான நிலைமைகள் உருவாக்கப்பட்டன. அந்த உருவாக்கப்பட்ட காலங்களிலே ரத்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்களுக்கு அவர்கள் மிக உறுதுணையாக பிரதமர் ஸ்ரீமாவோ பண்டார்நாயக்கா அவர்களுக்கு இருந்திருக்கின்றார். அந்த காலத்திலே எனது தந்தை தமிழரசு கட்சி தமிழர் விடுதலை கூட்டணியிலே இருந்திருந்தாலும் கூட திருமதி ஸ்ரீமாவோ பண்டார்நாயக்கா அவர்களுடன் ஒரு மிக நெருக்கமான அரசியல் ரீதியாக அவருக்கு அவருடைய அந்த பழிவாங்கல்களுக்கு எதிராக மிக நேர்மையாக எதிர்த்து நின்றவர்களில் ஒருவராக எனது தந்தையாரும் இருந்திருக்கின்றார். அது ஒரு காரணமாக எங்களுடைய முன்னாள் பிரதமர் விக்ரமநாயக்கா அவர்களுடைய உறவுக்கு ஒரு காரணமாக அமைந்திருந்தது. அவருடைய நேர்மை, அவருடைய உறுதி, தான் சொன்னதை செய்கின்ற அந்த தன்மை, இவைகளெல்லாம் எனக்கு சொல்லப்பட்டிருந்தாலும் கூட நான் நேரடியாக பார்க்கக்கூடிய சந்தர்ப்பங்கள் எனக்கு பல கிடைத்திருக்கின்றன. 94 நான் பாராளுமன்றத்துக்கு வந்த காலம் யுத்தத்தின் உச்சகட்டம். நான் பிரதிநிதித்துவப்படுத்திய தொகுதி வன்னி தொகுதி என்பது யுத்தத்தின் உச்சகட்டமாக இருந்த வவனியா, மன்னார், முல்லைத்தீவு இந்த 3 மாவட்டங்களையும் உள்ளடக்கிய தொகுதி. வன்னி பாராளுமன்ற தொகுதியிலே அங்கு அப்போது கௌரவ விக்ரமநாயக்கா அவர்கள் தோட்டத்துறைக்கு மாத்திரமல்ல உள்நாட்டு அளவில்கள் பொறுப்பாகவே இருந்தார், அமைச்சராக இருந்தார், பொது நிர்வாகம் இவைகளுக்கெல்லாம் அமைச்சராக இருந்தார். அப்போது அங்கு ஏற்படக்கூடிய அதிகாரிகளுக்கு மிக மிக இக்கட்டான பிரச்சனைகள் எல்லாம் ஏற்படும், மிக கஷ்டங்களை எதிர்கொள்வார்கள். என்றால் உண்மையை நேரடியாக சொல்வதென்றால் ஏறக்குறைய 2 அரசாங்கங்களுக்கு கீழ் அந்த அதிகாரிகள் வேலைகள் செய்கின்ற நிலைமை ஒன்று இருந்தது. ரத்னஸ்ரீ விக்ரமநாயக்கா அவர்களுக்கும் எங்களுக்கும் இருக்கக்கூடிய அரசியல் ரீதியான கொள்கை ரீதியான வேறுபாடுகள் இருந்திருந்தாலும் கூட சரியான முறையிலே அவர் அந்த அதிகாரிகள் முகம் கொடுத்த பிரச்சனையை தீர்த்து வைப்பார், உணர்ந்து கொள்வார், புரிந்து கொள்வார். உதாரணமாக ஒன்று சொல்ல வேண்டுமென்றால், எனது தொகுதியிலே இருந்த ஒரு உயர் அதிகாரி, அவருடைய வாகனத்தை அவருக்கு தெரியாமலே விடுதலை புலிகள் பாவித்திருக்கின்றார்கள், அது பாவிக்கப்பட்டிருக்கின்றது. அதை அறிந்து கொண்ட உளவுத்துறையினர் அவரையும் கைது செய்து தடுப்பு காவலில் வைத்திருந்தார்கள். நான் உரியவர்கள் அல்லது பாதுகாப்பு அமைச்சிலே பேசி அவரை விடுதலை செய்யக்கூடிய அல்லது விடுதலையை பெறக்கூடிய ஒரு நிலையை உருவாக்கியிருந்தேன். அவர் விடுவிக்கப்பட்ட போதும் பாதுகாப்பு அமைச்சு ஒரு உத்தரவை போட்டிருந்தது, இவரை இந்த பூலே கெப்டிம் இந்த பூல் என்று பூலே வைத்திருக்க வேண்டும் என்ற ஒரு அறிவிப்பை கொடுத்திருந்தும் நான் சொன்னேன், சார் இவரில் பிழை இல்லை, ஆகவே நீங்கள் அவருக்கு ஒரு கட்டாயமாக ஒரு இடத்தை கொடுக்கத்தான் வேண்டும், ஏதோ ஒரு இடத்தை கொடுக்க வேண்டும் என்று அவர் சொன்னார். நான் பார்த்து சொல்லுகிறேன் என்று நான் அவருடைய அலுவலகத்துக்கு சென்று, மினிஸ்ட்ரி அமைச்சு அலுவலகத்துக்கு சென்று அவருக்கு மீண்டும் இந்த நிலைமையை விளங்கப்படுத்திய போது, அந்த அவருடைய அந்த கோப்பை ஃபைல்ஸை எடுத்து பார்த்தார். பார்த்துவிட்டு உடனடியாக அடியிலே கையெழுத்து போட்டார். உடனடியாக இவரை ஒரு இடத்துக்கு உடனடியாக நியமிக்கும்படி, அப்படியாக தான் நினைத்தது பாதுகாப்பு சொன்னால் என்ன, யார் சொன்னால் என்ன, அவருடைய மனத்துக்கு சரி என்று பட்டால் அதை செய்யக்கூடிய மிகப்பெரிய ஒரு துணிந்த மனிதராகவும் மிக நேர்மையானவராகவுமே நான் பார்த்தேன். திருமதி சந்திரிகா பண்டாரநாயக்கா அவர்கள் ஒரு அரசியலமைப்பு மாற்றத்தை இந்த பாராளுமன்றத்திலே 2000 சமர்ப்பித்திருந்தார். 95 ஆரம்பித்து திரு கௌரவ ரட்டசிறி விக்ரமநாயக்கா அவர்களுக்கு கருத்து வேறுபாடுகள் இருந்திருந்தாலும் கூட, நான் அந்த பல கூட்டங்களிலே நானும் பங்கு பெற்றக்கூடிய சந்தர்ப்பங்களில், அன்று ஒரு கட்சி தலைவராக நான் பங்கு பெற்றியிருக்கிறேன் ஜனாதிபதி அவர்கள் கூட்டிய கூட்டங்களுக்கு, அவருடைய கருத்துக்களை அங்கு கூறியிருந்தாலும் கூட அந்த அரசியலமைப்பு மாற்றத்தை பாராளுமன்றத்திலே சமர்ப்பித்த போது அதை முழுமையாக ஆதரித்தார். அது கொண்டு வரப்படாமல் விட்டது வேறு விடயம். நான் இதை ஏன் கூற வருகிறேன் என்றால், தன்னுடைய கட்சியுடைய அல்லது அன்றிருந்த ஜனாதிபதியுடைய நிலைப்பாட்டை தானும் அப்படியே எடுப்பதாக காட்டி, அந்த பண்பு நேர்மை அவரிடம் இருந்ததைக் கண்டுதான் எங்களை பொறுத்த மட்டில் நாங்கள் மிகவும் நெருக்கமாகவே இருந்திருந்தோம். கௌரவ கயந்த கர்ணத்தில் அவர்கள் இப்போது சொல்லியிருந்தார், எங்கு சென்றாலும் இளைஞா என்று கூப்பிடுவார் என்று. எங்களை பொறுத்த மட்டும் கூட, மற்ற இங்கே எதிர்கட்சியாக இருந்த தமிழ் கட்சிகள், அன்று 3-4 கட்சிகள் இருந்தோம், அனைத்து பாராளுமன்ற உறுப்பினர்களையும் அவர் கூப்பிடுகின்ற போது, கதைக்கின்ற போது எப்போதுமே ஜங்மேன் கம் என்று தான் சொல்லுவார். அவர் கூறியது போல ஏதோ ஒன்று வைத்திருப்பார் எங்களை கேட்பதற்கு அல்லது எங்களுக்கு சொல்வதற்கு. காணுகின்ற நேரமெல்லாம் மிக நெருக்கமாக பழகக்கூடியவர். முக்கியமாக வடகிழக்கை பிரதிநிதித்துவப்படுத்த படத்திய எங்களிடம் அவருக்கு கேட்பதற்கு நிறைய இருந்தது. மிக அக்கறையாக கவனமாக நாட்டு நிலைமையை அறிவதற்கு, அங்கே இருக்கக்கூடிய யுத்த நிலைமைகளை அறிவதற்காக எங்களை அவர் மிக கவனமாக கேட்டுக்கொள்வார். அவருடைய எங்களை அந்த அங்கத்திய நிலைமைகளை அறிந்து ஆராய்ந்து பார்த்து கொண்டே இருப்பார். அங்கிருக்கக்கூடிய நிலைமைகளை ஆராய்வது மாத்திரமல்ல, அங்கு என்ன தேவை, நிர்வாகங்களுக்கு என்ன தேவை, எப்படியாக நிர்வாகத்தை இருக்கக்கூடிய நிலைமையிலே கூட சரியாக நடத்த முடியும், அதிகாரிகள் நான் முதலே கூறியது போல ரெண்டு அரசாங்கங்களுக்காக வேலை செய்கின்ற போதும், ஒன்று புலிகளுடைய கட்டுப்பாட்டு பகுதிகளிலே அரசாங்க அதிகாரிகள் தான் உண்மையிலே அங்கு நிர்வாகத்தை செய்து கொண்டிருந்தார்கள். இருந்தாலும் அந்த அதிகாரிகளுக்கு புலிகளால் இடப்படுகின்ற கட்டளைகளை அவர்களால் மீறிவிட்டு அங்கு வேலை செய்ய முடியாது. அதையெல்லாம் நன்றாக உணர்ந்து அவர்கள் இங்கு வருகின்ற போது அவர்களுக்கு இருக்கக்கூடிய பிரச்சனைகளை ஆராய்ந்து அவர்களுக்கு நல்ல வழிகாட்டல்களை காட்டி ஒரு சிறந்த முறையிலே இருந்த ஒரு அமைச்சர். அவரை போன்ற தலைவர்கள் இந்த நாட்டிலே உருவாக வேண்டும் என்பதுதான் எங்களுடைய விருப்பம். ஏனென்றால் அப்போதுதான் இந்த நாட்டிலே தொடர்ந்தும் ஒரு நியாயத்தை நோக்கிய ஒரு பயணத்தை நாங்கள் அடைய முடியும். இன்று இருக்கக்கூடிய இந்த முயற்சியில் எடுக்கக்கூடிய தலைவர்களுக்கு அப்படியான உதவிகள் தொடர்ந்து கிடைக்குமானால் தென்னிலங்கையிலே இருந்து கொடுக்கக்கூடியவர்கள் இருப்பார்களானால் நிச்சயமாக இந்த நாடு ஒரு நல்ல நிலையை அடையும். ஆகவே இந்த சந்தர்ப்பத்திலே அவரை ஞாபகம் கூறுவது என்னதற்கென்றால், நாங்கள் ஒருவரை ஞாபகம் கூறுகின்றோம் என்றால், அவர் செய்த நன்மைகள் இந்த நாட்டிலே தொடர வேண்டும், அவரை போன்ற சேவைகள் தொடர வேண்டும் என்பதைத்தான் நாங்கள் எதிர்பார்க்கின்றோம். அதை எதிர்பார்த்துத்தான் அனைவருமே அவரை வாழ்த்துகின்றோம், அவருடைய சேவைகளை பாராட்டுகின்றோம். நிச்சயமாக அவருடைய மகன் மிக தந்தையைப் போல நேர்மையாக தனது மனத்திலே பட்டதை நேரடியாக கூறக்கூடியவர். நான் சேவையாற்றிய ஒரு உபகுழுவிலே அவரும் இருந்தார். அதிலே அவர் தன்னுடைய கருத்தை மிக தெளிவாக, விதுர அவர்கள், கௌரவ விதுர விக்ரமநாயக்க அவர்கள் தன்னுடைய கருத்துக்களை எந்தவித தயக்கமுமின்றி நேரடியாக கூறுவார். இதுதான் நான் நினைப்பது என்றே கூறினார். அப்படியாக அவரும் தந்தையைப் போல ஒரு சிறந்த தலைவராக ஆக வேண்டும். அதுதான் அவர் மகன் தந்தை காட்டும் உதவியாக அமையும். அனைவருடன் சேர்ந்து அஞ்சலியை கூறி முடிக்கின்றேன். நன்றி, வணக்கம்.
நியோஜ்ய கதாநாயகத்துமணி, அத மே அவஸ்தாவே சாகச்சா கிரண அப்பே ரட்டே ஸ்ரேஷ்ட நாயகே கிச்ச ஹிட்டபு அக்ராமாத்ய ரத்னசிறி விக்ரமநாயக மெத்துமான் சம்பந்தேன் கதா கிரீமட அவஸ்தாவக் லபீம கென குடக் சதுட்டு வேணுமா. விசேஷன்ம ரத்னசிறி விக்ரமநாயக மெத்துமான் இத்தா தீர்க காலையாக் வசர பணஸ் பாகட்டா தடி காலையாக் கிரியாக்காரி தேஷ்பாலினி நியலமின் அப்பே ரட்டட்ட தாயாத கிரண்ணட எதுனு ஏ தேஷ்பாலன ஐதிஹாசிக உருமையான் சா தாயாதியான் சா ஒஹு விசின் இட்டுக்கல யுத்துக்கம் சா வகக்கி சம்பந்தேன் அது மே சபாவே சேமதினி கத்திம சா கச்சா உண விசேஷன்ம தேஷபாலனே நீலனு கெனிக் விதியட்ட பலாசபாவத பார்லிமேந்து மந்திரி வரேக் விதியட்ட நியோஜ்ய அமதி வரேக் விதியட்ட கேபினெட் அமாத்திய வரேக் விதியட்ட இவகே அக்ராமாத்திய வரேக் வசேன் ஆதரவத்தாவாக் மேரட்டே பத்தெச்ச நாயக்கேக் விதியட்ட இவகேம் வெடபலப்பு ஜனாதிபதி வரேக் விதியட்ட விசேஷேன்ம வர்த்தமானே தேசபாலனே நியலின அப்பி காட்டாத் தேசபாலனே நியலின்னட்ட ஒகுகென் லெபின ஏ இவசீமே குணே ஆதர்ஷே ஏ ஆதர்ஷே மங்கிதான்னே கண்ணட்டு அப்பி காட்டாத் தியன மீரட்டே ஹிட்டிய ஹொந்தம நாயக்கேக் தமாய் ரத்னசிறி விக்ரம நாயக மெத்துமான் ஏ வகேம விசேஷே ஸ்ரீலங்கா நிதாஸ் பாக்ஷே அத்துலு வாமாஷிக பெரமுன කඩා වැටෙන අවස්ථාවලදී ඒ වගේ මෙතුමා දේශපාලනයට එන්නේ මමත් නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නමුත් පසු කාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මේ වාමාංශික පෙරමුණ ගොඩනගන්නට විශේෂයෙන් 1977 මේ රටේ ඇති වෙලා තිබුණු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළේ වාමාංශික පෙරමුණට ඇති වෙලා තිබිච්ච ඒ නරකම කාල සීමාව තුළ ඉතාමත් වගකීමක් අරගෙන ඒ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය මේ රටට ගොඩනගලා ඉදිරියට ගෙන යන්නට විශාල කැපකිරීමක් කරපු ඒ ඉවසිලිවන්ත නායකයාට මේ ජාතිය ණයගැති වෙනවා. ඒ වගේම විශේෂයෙන් එතුමා මං හිතන්නේ අග්‍රාමාත්‍යවරයා හැටියට හතරවරක් මේ රටේ පත්වීම මං හිතන්නේ නැවත මේ වාර්තාව බිඳහෙලන්නටත් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ කණ්ඩායමේ මං හිතන්නේ කිසිවෙකුට හැකි වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් එතුමා දරන ලද අමාත්‍යාංශ තුල කරන ලද සේවය. ඒ වගේම එතුමා සුවිශේෂී කාරණයක් තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය යටතේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේත් මේ නායකයන් දෙපළම ඔහු අග්‍රාමාත්‍යවරයා විදියට පත් කරන්නට ඔහු තුල තිබුණු ඒ සුවිශේෂී ගුණයන් දක්ෂතාවයන් සහ විශ්වාසවන්ත භාවය විශේෂයෙන්ම ඒ අවංක භාවය මේ කාරණා තමයි හේතු වන්නට ඇත්තේ. ඒ වගේම නැගෙනහිර පළාත නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට අපි විශේෂයෙන් මේ රටේ ඇති වෙලා තිබුණු ඒ 30 වසරක යුද්ධයේ ඛේදවාචකය LTT ත්‍රස්තවාදය මේ රටෙන් ඉවත් කරන්නට LTT පරාජය කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කටයුතු කරන වෙලාවේ අග්‍රාමාත්‍යවරයා විදියට ඔහු ඒ වගකීම් තමන්ගෙන් වෙන්නට ඕන යුතුකම් ඒ විශ්වාසය ඒ කටයුතු කාරණා නිසියාකාරව ඉටු කළ නිසා තමයි ඇත්තටම මේ රටේ ඒ යුද්ධයේ ජයග්‍රහණය පවා මේ රටේ ජනතාවට ගෙනල්ලා දෙන්නට ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණේ. ඒ නිසා ඒ මේ රටේ රට වෙනුවෙන් නිසි යුතුකම් ඉටු කරපු රටට ණය නැති පළාතට මහා ගෞරවයක් ආඩම්බරයක් වෙච්ච නායකෙක් විදියට ඒ වගේම අද අපි නිතර අහන දෙයක් තමයි මේ දේශපාලනය කරන අයට නිතර තියෙන චෝදනාවක් තමයි මේ පොදි බැඳ ගැනීම එකතු කර ගැනීම. හැබැයි රත්නසිරි වික්‍රමනායක ඒ හිටපු අග්‍රාමාත්‍යතුමන් තමන්ගේ දේපල තමන්ට තිබුණු දේවල් මේ දේශපාලනයට කැප කරලා මේ රට ගොඩනගන්නට දායක වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ උත්තරීතර නායකෙක් විදියට මේ රටේ ජනතාව තුළ අපේ හදවත් තුළ එතුමා ගැන ඒ මතක සටහන් ලියවිලා තියෙනවා. ඒ වගේම එතුමා දේශපාලනය වෙනුවෙන් එතුමාගේ ජීවිත කාලයම ඉගෙනගත්ත කාලේ හොඳ ශිෂ්‍ය නායකෙක් වෙච්ච එතුමා හදිසියේම තමන්ගේ සහෝදරයාගේ මරණයෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා දේශපාලනය ආරම්භ කරන එතුමා ඒ ජීවිත කාලයම දේශපාලනට කැප වුණා වගේම තමන්ගේ පුත්‍ර රත්නයත් ඒ සමාජ සේවය ඒ දේශපාලන දහරාව ඉදිරියට ගෙන යන්නට මේ සමාජයට බාර දීලා තමයි මේ රටේ අපෙන් සමුගන්නේ. ඉතින් අපි විශේෂයෙන්ම විදුර වික්‍රමනායක අපේ සහෝදර මන්ත්‍රීවරයා ඉතාමත් ප්‍රගතිශීලී නායකයෙක් හැටියට අපිත් එතුමා ළඟින් ආශ්‍රය කරන මන්ත්‍රීවරයෙක් හැටියටත් අපි එතුමාගේ ඒ ගුණයන් අගය කරන්නේ අගය කරනවා. ඒ වගේම ඒ පියාගේ අඩිපාරේ යන පුත්‍රයෙක් දේශපාලඥයෙක් ඒ ශ්‍රේෂ්ඨ දේශපාලඥයාගේ අඩිපාරේ යන තරුණ දේශපාලඥයෙක් හැටියට අපි එතුමාට විශාල ගෞරවයක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ ශ්‍රේෂ්ඨ නායකයන් අග්‍ර ශ්‍රේෂ්ඨ නායකයෙක් වශයෙන් අපේ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් අභාවය මේ රටට එතුමා තව ජීවත් වෙන්න ඕන වෙලාවක තමයි විශේෂයෙන්ම දේශපාලනේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මේ කණ්ඩායමේ මහා හබයක් පටලැවිල්ලක් තියෙන වෙලාවේ එතුමාගේ සේවය එතුමා ජීවතුන් අතර හිටියනම් මේ රට වෙනුවෙන් තව ලබා දෙන්නට එතුමා කටයුතු කරන බව අපිට විශ්වාසයි. නමුත් ඒ අවස්ථාව දැන් නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා වර්තමානයේ විදුර වික්‍රමනායක අපේ මන්ත්‍රීතුමා ඒ පියාගේ අඩුව මේ රටට පිරිමහන්නට කළුතර දිස්ත්‍රික්කයට පියාණන්ගෙන් වෙච්ච අඩුව නැති කරන්නට ඒ ශක්තිය දැනුම හැකියාව තියෙන පුත්‍රයෙක් විදියට ඒ අවස්ථාව ඇති කරයි කියන ලොකු විශ්වාසයක් මන්ත්‍රීවරු හැටියට අප තුලත් ඒ වගේම මම හිතන්නේ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඒ தත්ත්වය පිළි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි දෙවෙනි වරටත් එතුමා පාර්ලිමේන්තුවට නැවතපත් කළා එවන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම අපේ රත්නසිරි වික්‍රමනායක ගරු හිටපු අග්‍රාමාත්‍යතුමාගේ අභාවය සම්බන්ධයෙන් රත්නසිරි වික්‍රමනායක මැතිනියට එම දරුවන් සියලු දෙනාටත් විශේෂයෙන්ම අපේ හිතවත් විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් අපේ ශෝකය පිරිනම්මින් ඒ වගේම දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සියලු ජනතාවගේ ශෝකයත් එතුමාගේ ඒ අභාවය සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් අපේ හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමන්ට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
ගරු ටීබී ඒකනායක මැතිතුමා,
කරුණයෝජ්ජ කතානායකතුමනි, අද කාගෙත් විශේෂ ගෞරවයට පාත්‍ර වුණු හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා, විශේෂයෙන් මේ දේශපාලන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් හුඟක් දෙනකොට දේශපාලන අත්පොතක් වැනි කුසස්ත දේශපාලඥයෙක් විදිහට මට මෙතුමා ඉස්සල්ලාම හම්බුනේ 1977 ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ රොස්මිට් පෙදෙසේ නිවසේදී. මම 1977 මැතිවරණයේ ලංකා සම සමාජ පක්ෂයෙන් තරං කරලා තරංකර මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වෙන රාජා ධර්මපාලගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණාම එම ආසනයේ කලින් නියෝජනය කරපු තිස්සාර බලල මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩලයේ මගේ ඉල්ලීමක් කළා සිරිමා බණ්ඩාරනායක මැතිනිය හමු වෙන්න යන්න අවශ්‍යයි. ඒ හමු වෙලා ගන්න එකඟතාවයේ මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලබා දීමේ එකඟතාවයට එන්නේ කියන එක. ඊට පස්සේ අපේ ආයත එකඟතාවයේ මත රොස්මිත් පෙදෙසේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය හම් වෙන්න ආවහම එතන හිටියේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. එතුමා කිව්ව කාරණේ තමයි මේ තරුණයා දැන් යතුරෙන් තරං කරන මොහොතක්, එහෙනම් අපි බලපෑම් කළ යුතු නැහැ. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ ක්‍රියාත්මක කළා. මැතිවරණයෙන් පසු අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිබඳව කාරණය කතා කරමු කියන හොඳ දේශපාලන දැක්මක් ඇති සාකච්ඡාවකට ප්‍රවේශ කළා එතුමා. මං හිතනවා එදා ඉඳලා අපි එතුමා ඉතාම ශක්ති සම්පන්න නායකයෙක් විදිහට දැක්ක මොහොතක, විශේෂයෙන් මෙතුමාගේ සොහොයුරා මුනිදාස වික්‍රමනායක මැතිතුමාගේ අභාවයෙන් පසුව එතුමා එංගලන්තේ බැල්ස්ටත් විභාගයට සහභාගි වෙලා ඉන්න මොහොතක නීති විශාරදයෙක් විදිහට අධිනීතිඥවරයෙක් විදිහට මොහු කැඳවලා මේ මැතිවරණ කොට්ටාසේ භාර අරගෙන මේ දේශපාලන ව්‍යාපාරයේ ඒ හස්සය ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කරන මොහොතක 1960 මහජන එක්සත් පෙරමුණෙන් මෙතුමා පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තුව නියෝජනය කරපු මේ යුගයේ අයගෙන් පැරණිම දේශපාලඥයෙක් විදිහට මං හිතනවා අපි හැමදෙනාටම ශක්ති සම්පන්න ඔවදන් දුන්න දේශපාලන ගුරුහරුකන් දුන්න නායකයෙක්. එතුමා අග්‍රමාත්‍යවරයෙක් විදිහට එවගේම ඇමතිවරයෙක් විදිහට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට සභා නායකවරයෙක් විදිහට පළාත් සභාවේ අමාත්‍යවරයෙක් විදිහට විපක්ෂ නායකවරයෙක් විදිහට ඒ දරපු හැම තනතුරකම එතුමා අලුත් ප්‍රවේශයක් අලුත් මතකයක් ක්‍රියාත්මක කරන ශක්තිය එතුමා. එතුමා ඇත්ත වශයෙන්ම වෙලාවට වැඩ කරන්න හුඟක් අනිත් දේශපාලඥයන්ට මගහෙලි කරන වෙලාවට වැඩ කරපු වෙලාවට වැඩ කරන්න පුරුදු කරපු කෙනෙක්. මට මතක් වෙනවා වරක් කෘෂිකර්ම ඇමතිවරයා විදිහට එතුමා ඉද්දී එතුමාගේ මාධ්‍ය ලේකම්වරයා සීරත්න සෙන්රත් මහත්මයාට කිව්වා උදේ 8:00 කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් එන්න මම වැඩ බාර ගන්නවා කියලා. සීරත්න සෙන්රත් මැතිතුමා එතුමා ගැන දන්න නිසා උදේ 8:00 සියලු මාධ්‍ය කණ්ඩායම් රැගෙන කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියාම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇවිල්ලා නැහැ. ලේකම් හිතන්නේ නැති උදේ 8:00 කොමත් ඇමතිවරයෙක් එන්නේ නැහැ අමාත්‍යාංශයට එන්න ඇවිල්ලා හිටියේ නැහැ. නමුත් එතුමා එදාම සටහන අඟහලා තිබුණා වෙලාවට වැඩ කරන්න බැයි නම් මාත්‍යක වැඩ කරන්න බෑ කරුණාකරලා එහෙම වැඩ කරන්න පුළුවන් තැනක් හොයාගන්න කියලා. ඒ වගේ ජනාධිපතිවරයෙකුට වුණත් එහෙම කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් මට මතකයි පළාත් සභාවේ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම මහමැතිවරිය විදිහට පත් වුණන් පස්සේ එතුමා එම සටනේදී පතාක යෝධයෙක් විදිහට කළුතර දිස්ත්‍රික්කෙත් ගම්පහ දිස්ත්‍රික්කෙත් කොළඹ දිස්ත්‍රික්කෙත් මැතිවරණ ව්‍යාපාරයට මුල් වෙච්ච විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ලොකු ශක්තියක් ලබා දුන්න අධ්‍යක්ෂීම් බහුල පළපුරුදුකම් තිබෙන කෘතස්ථ දේශපාලඥයෙක් විදිහට එතුමා ඉතාමත් ශක්ති සම්පන්නව ඒ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කළා. මට මතකයි ඒ කාලේ චන්ද්‍රිකා මැතිණියට චන්ද්‍රිකා කියලා කතා කරන්න පුළුවන් හයිය තිබුණේ මෙතුමට විතරයි. එතුමා ඒ කතා කළාම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පවා ඉතාමත් ගෞරවයෙන් ඒ ඕදන් අහන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා මේ වැඩසටහන් වලදී විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ රැස්වීම් වලදී අපේ හුඟක් නිලධාරීන් අපිට කිව්ව එකක් තමයි ඒ රැස්වීම් මෙහෙමන ආකාරය. ප්‍රශ්න වලට පිළිතුරු දෙන ආකාරය දීර්ඝ පිළිතුරු නෙමෙයි කෙටි පිළිතුරු වලින් ඒ ප්‍රශ්නය ඉතා කඩිනමින් උකහාගෙන ඒකට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්නය කල් දාන්න නැතුව ප්‍රශ්නය කල් මරන්න නැතුව ඒකට අවශ්‍ය විසඳුම නීත්‍යානුකූලව ලබා දෙන්න පුළුවන් ශක්තියක් තිබුණු කෙනෙක් විදිහට එතුමා ශක්ති සම්පන්න වුණා. මට මතකයි එක මොහොතක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ නක්සලයිට් චෝදනාව මත එතුමා සිරබත් කන්නට පවා සිදුවුණු දේශපාලන කුමන්ත්‍රණවලදී එවැගේම එතුමාගේ කොළඹ ක්‍රමයට විරුද්ධව නිත්‍යානුකූලව සටන් කරලා ඒ මතයන් දරන්න පුළුවන් න්‍යායාත්මකව ඒවට උත්තර දෙන්න පුළුවන් දේශපාලනඥයෙක් විදිහට එතුමා ශක්ති සම්පන්න වුණා. ඒ නිසා මම හිතනවා මේ දේශපාලන ව්‍යාපාරයේදී අපි හැම දිනාටම අපේ කුරුණෑල දිස්ත්‍රික්කයේ ආසනවලට ගිහිල්ලා රෑ දවාලක් බලන්නේ නැතුව රැස්වීම අමතමින් ඒ අඩුපාඩුකම් බලමින් කතා කළා. මට මතකයි එක අතුරු මැතිවරණයකදී හබරාදු මැතිවරණ කොට්ටාසේ තරංකලේ ඔසී අබේගුණසේකර මැතිතුමා මට මං පක්ෂ කාර්යාලයට ගියාම මට කතා කළා කිව්වා ටීබී හබරාදුවට යන්න ඕන සති දෙකක් ඉන්න ඕන ගිහිල්ලා ඒ කතිකයෝ මදි වෙලා තිබෙනවා කියලා මට වාහනයකුත් සපයලා මට මුදල් ප්‍රමාණයකුත් සාක්කුවෙන් ඇදලා දීලා ඒ දේශපාලන සංවිධාන ශක්තියත් එක්ක ක්‍රියාත්මක කරන්න පක්ෂයේ මහලේකම්වරයා විදිහට ඒවකට ශ්‍රී ලංකා පක්ෂයේ එතුමා ඒ හැම මැතිවරණ කොට්ටාසේකම ඒ කාර්යය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. මහර මැතිවරණ කොට්ටාසේ ඔකට තරං කළේ විජය කුමාරතුංග මැතිතුමා. ඒ මැතිවරණ කොට්ටාසෙත් සොයා බලමින් අපිට උපදෙස් දුන්නා මේ මැතිවරණ කොට්ටාස හැම එකටම පුළුවන් තරම් කණ්ඩායම් සම්බන්ධ කරලා ඡන්ද පොළොව ශක්තිමත් කළ යුතුයි. ඒ ඡන්ද පොළොව ශක්තිමත් කළ යුතු ආකාරය අපිට ආණ්ඩු බලයක් නැති වුණත් විපක්ෂයේ විදිහට අපි පෙනී සිටිය ආකාරය මට මතකයි කුසස්ත දේශපාලනඥයෙක් විදිහට එතුමා ඒ කාර්යයන් ක්‍රියාත්මක කරපු හැටි. එතුමා මාධ්‍ය වලට හුඟක් හොඳ පුජ්‍යලෙක් බවට පත් වෙලා තිබුණා. එතුමාගේ සැර වචන කෙලින් වචන නිසා හුඟක් මාධ්‍ය ආයතන එතුමා එක්ක සාකච්ඡා පවත්වන්න කැමති වුණා. විශේෂයෙන් එක ට්‍රින්ඩැඩ් කියන රාජ්‍යයේ රාජ්‍ය උත්සවයට ගිහාම එක විදේශීය මාධ්‍යවේදී එතුමන් ඇවිල්ලා ඇහුවා මෙහි ජනමාර්ග ප්‍රශ්නය පිළිබඳ කාරණයේදී නිරන්තරයෙන් මේ සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නයේදී ඇයි තමුන්නාසල මහජාතිය විදිහට වෙනත් තීන්දුව අරන් තියෙන්නේ කිව්වහම මෙතුමා කිව්ව එක තමයි ශ්‍රී ලංකාව ගැන දන්නවද? ශ්‍රී ලංකාවේ සිටියම දැකලා තියෙනවද? නෑ. ශ්‍රී ලංකාව ගැන හදාරලා තියෙනවද? නෑ. ශ්‍රී ලංකාවේ ජනමාර්ග ප්‍රශ්නය පිළිබඳ අවබෝධයක් තියෙනවද? නෑ. එමනම් කරුණාකරලා ඒ අවබෝධය ලබාගෙන එන්න මාව සම්මුඛ පරීක්ෂණයට යොමු කරන්න. එහෙම සම්මුඛ පරීක්ෂණ යොමු කරන්න හැකියාවක් නැති වෙනකොට මගේ වචනයක් දෙන්නේ නැහැ කියන එක. එහෙම දේශීය වශයෙන්ුත් විදේශික වශයෙන්ුත් ඕනෑම මාධ්‍යවේදියෙකුට කෙලින් කතා කරන්න පුළුවන් ශක්තියක් එතුමන් තිබුණා. මම සංස්කෘතික කටයුතු ඇමතිවරයා විදිහට මෙතුමාගේ ආශ්‍රයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් අපි හදලා අපේ විදුර විකුණාක මැතිතුමාගේ සංවිධාන ශක්තියෙන් අපි ඒක විවෘත කරන්න ගියාම මෙතුමා ඒ කලාපයේ තිබුණු ඒ සංස්කෘතික දායාදයන් පිළිබඳව විශේෂයෙන් කලාපයේ තිබුණු තරුණ තරුණියන්ගේ හැකියාවන් පිළිබඳව විශේෂයෙන් රයිගම් කෝරළේ ගැන ලොකු හැඟීමක් එතුමාට තිබුණා. රයිගම් කෝරළේ ඉතිහාසය පිළිබඳව රයිගම් කෝරළේ ඒ යටගියාව පිළිබඳව එදා මට මතකයි එතුමා කතාව කිව්වා රයිගම් කෝරළේ විතරක් නෙමෙයි කටුතර දිස්ත්‍රික්කයේ අංගම්පොර සටන් කලාවේ ඉතිහාසය ගැන එතුමා කතා කළා. අංගම් පිටිය කියන ගම් පිහිටලා තියෙනවා කියලා කිව්වා එතුමා. මට අද වෙනකන් මතකයි එම කතාවේ ස්වභාවය. එදා එතුමා යම් සාකච්ඡාවට එනකොට ඒ පිළිබඳ හැදෑරීමක් කරලා ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ පිළිබඳ ඉතිහාසය පිළිබඳ අවබෝධයකින් තමයි එතුමා සම්බන්ධ වෙන්නේ. ඒ නිසා එතුමා සම්බන්ධ වෙච්ච හැම අවස්ථාවකදීම එතුමාගේ යමක් ඉගෙන ගන්න පුළුවන්කමක් අපි හැම දෙනාටම තිබුණා. ඒත් පාර්ලිමේන්තුවේ වුණත් ඉන් බාහිර වුණත් අමාත්‍යංශයක වුණත් ඒ කාර්යය ක්‍රියාත්මක කරද්දී ඒ ශක්තිය එතුමට අවබෝධයක් ඇතුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම හොරණ ශ්‍රීපාලි ආයතනය පිහිටුීමේදී එතුමා විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ ශාඛාව හොරණ ප්‍රදේශයේ පවත්වන්න විශේෂයෙන් ඒ කාර්යයේදී විශේෂයෙන් සාගල පරණසූරිය මැතිතුමාගෙන් ලබා දුන්න දායකත්වයත් එක්ක අක්කර 28ක භූමියක් තමයි මුලින්ම ඒ භූමි භාගයට වෙන් කරලා දුන්නේ. ඒත් එක්ක එතුමා ඒක ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න විශේෂයෙන් ඉන්දියාවේ බාත් ඛණ්ඩෙත් එක්ක සම්බන්ධ කරලා ඒ එක ජාතික මධ්‍යස්ථානයක් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කරන්න ලොකු ශක්තියක් එතුමන් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම හිතනවා මෙම කාරණෙත් එක්ක මේ දේශපාලන ව්‍යාපාරයේ එවැනි ශක්ති සම්පන්න පරිණත දේශපාලඥයින් ඇවසි යුගයක තමයි අපිට එතුමන් ඇති වුණේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දක්වා අපු ගමනේදී මෙවැනි ශක්ති සම්පන්න ඒ වගේම යම්කිසි පක්ෂයට ලැදිකමක් තිබුණු ඒ වගේම ජනතාවට ලැදිකමක් තිබුණු යම් කාර්යයක් හරියට කරන්න පුළුවන් නායකෙක් විදිහට එතුමාගේ අභාවය අපිට දැන් තේරෙනවා. මෙවැනි අය අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන යුගයක මේ එතුමා අපිට නැති වුණේ. ඒ නිසා මේ මොහොතේදී අපිට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුලත් ඉන් බාහිරවත් විශේෂයෙන් අපේ දේශපාලන ව්‍යාපාරයේ තුල එතුමා අපිට ලබා දුන්න වැඩසටහන් වලදී විවිධ අමාත්‍යාංශවල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ වැවිලි කර්ම අමාත්‍යාංශයේ විශේෂයෙන් කුඩා තේවතු සම්වර්ධන ආයතනයේ පිහිටවල විශේෂයෙන් කුඩා තේවතු හිමියන්ට ලබා දුන්න ශක්තිය අදත් ඒ අය විශේෂයෙන් ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ නිසා විදුර වික්‍රමනායක මැතිතුමාට අපි සුබපතනවා. මේ වගේ කුසස්ත දේශපාලඥයෙකුගේ දරුවෙක් විදිහට මේ දේශපාලන ව්‍යාපාරයේ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොවේ රට පුරා තමන්ගේ පියාගේ නොනවතින ජාතික ශක්තිය ව්‍යාප්තමක් කරන්න එතුමාට ශක්තිය ලැබේවා කියලා. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක මැතිණිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් එතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් එතුමා අපිට ලබා දුන්න දේශපාලන අත්වැල එතුමා අපිට ලබා දුන්න දේශපාලන ගමන් මාර්ගය ශක්තිමත් කරන්න අපි ලබාගත් එතුමාගේ උපහැරණ උදාහරණ ඒ වගේම දේශපාලන චින්තන ධාරාවන් පරිපාලන ශිෂ්‍යයේ කටයුතු කරපු කළ යුතු ආකාරය ARFR ගැන හිතන්නේ නැතුව නීතියේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රමවේදයන් රාජ්‍ය පරිපාලනයේ තුල එතුමා අපිට පෙන්ලා දුන්න ආකාරය පිළිබඳව ඒ ලබාගත් සියලු දෙනාට සියලු අවස්ථාවලදී පුණ්‍ය අනුමෝදනා කරමින් එතුමාට නිවන් සුවත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම සුදු.
ගරු උදය ගම්බම්පිල මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රත්නසිරි වික්‍රමනායක හිටපු අග්‍රාමාත්‍යතුමා පිළිබඳ මගේ මතකයන් අවදි කරද්දී මට මුලින්ම සිහිපත් වෙන්නේ 1996 වසරේ මගේ අත්දැකීමක්. කළුතර දිස්ත්‍රික්කයේ අලුතෙන් බ්‍රොම්බිල් නමින් තේකම්මලක් විවෘත කිරීමක් සම්බන්ධයෙන් මටත් ආරාධනාවක් ලැබුණා. 8:00 උත්සවය පටන් ගන්න තිබ්බේ. 8:20 විතර මම ස්ථානයට ගියා. සෙනෙක භාගයක්වත් ඇවිල්ලා නැහැ. නැටුම් කණ්ඩායම ඇවිල්ලා නැහැ. මාව පිළිගත් ආයතනයේ සාමාන්‍ය අධිකාරිකෙන් මං ඇහුවා 8:00 නේද පටන් ගන්නේ, මොකෝ තාම සූදානමක් නැත්තේ කියලා. ඒ සාමාන්‍ය අධිකාරිවරයා සිනාසී මට දුන්න උත්තරේ තමයි, දන්නේ නැද්ද ඉතින් ලංකාවේ වෙලාවනේ, ඉංග්‍රීසියෙන් කිව්වේ ශ්‍රී ලංකන් ටයිම්. වෙලාවට වැඩ නොකරන එක අපේ රටේ සංස්කෘතියනේ කියන එකයි එතුමාගේ අදහස වුණේ. වෙලාව 8:00. කළු පාට මෝටර රථයක් ඇවිල්ලා නතර කළා. එතනින් බැස ආවේ සුදු සරමක් අත්කොට කමිසයක් ඇඳගත්ත පුද්ගලයෙක්, එවකට වැවිලි කර්මාන්තගරු අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. අර සාමාන්‍ය අධිකාරියට සිදු වුණා එතුමා හමු වෙලා උත්සවය වෙලාවට පටන් නොගැනීම ගැන කනගාටුව ප්‍රකාශ කරලා නැවත උදේ 9:00 එන්න කියලා ඉල්ලා සිටින්න. හරියටම උදේ 9:00 නැවතත් අර කළු පාට මෝටර රථයේත් ඒ කම්මල ඉදිරියේ නතර කරා. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඇවිල්ලා කිව්වා, මම මෙම උත්සවයට වෙන් කළේ පැය 1:00. ඒකෙන් පැය භාගයක් අයිමි වුණා ඕගොල්ලන්ගේ ප්‍රමාදය නිසා. මම පැයකට වඩා මෙතන රැඳුනොත් ඊළඟ තැනට යන්න මට ප්‍රමාද වෙනවා. එනිසා මා රැඳෙන්නේ පැයක් පමණයි. ඒ උත්සවයේදී සමාගමේ කළමනාකර අධ්‍යක්ෂකවරයා කතා කරමින් තේ කර්මාන්තයේ බුණතී තියෙන ගැටලු ගැන විග්‍රහයක් කළා. විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇමතුමාට. රත්නසිරි වික්‍රමනායක ඇමතුමා තමන්ගේ කතාවේදී ඒ ඉදිරිපත් කළ ඉල්ලීම් එකින් එක අරන් විග්‍රහ කරලා කළ හැක්කේ මොනවද, කළ නොහැක්කේ මොනවද කියලා පෙන්වලා දුන්නා විතරක් නෙවෙයි, කළ නොහැකි ඒවා කළ නොහැක්කේ ඇයි කියන එකත් විස්තරාත්මකව පැහැදිලි කරා. මේ කතාව අහන් ඉදිද්දී මා අතිශයින්ම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගැන පැහැදුනා. එතුමාට තමන්ගේ අමාත්‍යංශයට අදාළ විෂය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. කළ හැක්කේ මොකද්ද, නොකළ හැක්කේ මොකද්ද කියලා ක්ෂණිකව කියන්න තරම් ඍජු ප්‍රතිපත්තියක් තිබුණා. මේ සියල්ලටම වඩා මා අගය කළේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද. වසර 10,000ක් නැකතට වැඩ කරපු ජාතියක් අද වෙලාවට වැඩ කරන්නේ නැහැ විතරක් නෙවෙයි, වෙලාවට වැඩ කරන කෙනාට කියනවා සුද්දා වගේ වැඩ. පොද වෙලාවට වැඩ කිරීම අපිට අයිති දෙයක් නෙවෙයි, ඒක සුද්දාගේ. මේ සංස්කෘතිය ඇතුලේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක් වෙලාවට වැඩ කරනවා දැක්කම මට එතුමා පිළිබඳ දැවැන්ත පැහැදීමක් ඇති වුණා. අපිට මතකයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අමාත්‍යවරයෙක් විදිහට තමන්ගේ අමාත්‍යංශ කරද්දී තමන්ට තියෙන කළමනාකරණ හැකියාව ඉහළින්ම පෙන්වුවා. එතුමා යටතේ තිබ ආයතන පිළිබඳ දැඩි සුපරීක්ෂතාවයක් දැඩි කාර්යක්ෂමතාවයක් පවත්වා ගැනීමට එතුමා කටයුතු කළා. නිලධාරීන් අපෙත් එක්ක කියලා තියෙනවා අඩුපාඩුවක් වුණාම තාත්තා කෙනෙක් වගේ වෙච්ච වැරද්ද විග්‍රහ කරලා පෙන්වලා දීලා මේ වැරද්ද යළි නොවෙන්න කියලා දෙන නිසා අපි හරි ආසාවෙන් රත්නසිරි ඇමතුමත් එක්ක වැඩ කරේ කියලා. එතුමා මේ රටේ ජනාධිපතිවරුන් දෙදෙනෙක්ගේම අගමැතිවරයා. කලින් සඳහන් කළා වගේම රටේ වැඩබලන ජනාධිපති විදියටත් කටයුතු කළා. ජනාධිපතිවරයා නොමැති අවස්ථාවලදී ඇමති මණ්ඩලයේ මුළුසුන හැබෙවි රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා. ඒ අවස්ථාවල එතුමා තමන්ගේ කළමනාකරණයේ ශූරත්වයේ ඇමති මණ්ඩලයේ ඉදිරියේ ප්‍රදර්ශනය කළා. එතුමා න්‍යාය පත්‍රයෙන් පිට ඕපදූපවලට යන්නේ නැතුව න්‍යාය පත්‍රය තුළ හරියටම සභාව පවත්වාගෙන යන්න කටයුතු කළා විතරක් නෙවෙයි, ප්‍රශ්නයක් මතු වුණාම කමිටුපත් කරලා කල්මරනවා වෙනුවට දෙපාර්ශ්වයටම සවන් දීලා ඒ අවස්ථාවෙම ප්‍රශ්නේ විසඳලා එතුමාගේ තීන්දුව ලබා දුන්නා. ඒ නිසා එතුමාගේ රැස්වීම කෙටි වගේම ඉතාම ඵලදායී වුණු බවයි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සඳහන් කරන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා පිළිබඳ අපිට ජාතිකවාදියෙක් විදියට දේශප්‍රේමියෙක් විදියට එතුමා පිළිබඳ අපිට සුවිශේෂී වූ ගෞරවයක් තිබෙනවා. අපිට මතකයි 1997 දී සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයේ සිටියත් එතුමිය උත්පල වෙලා හිටියේ. ඒ නිසා මීළඟ අගමැතිවරයා ලෙස නිතරගෙන් කාගෙත් පිළිගැනීම වුණේ රත්නසිරි වික්‍රමනායක ඇමතිතුමා. 1977-77 ඇමති මණ්ඩලයේ සිටි එකම ඇමතිවරයා විදියට එතුමගේ ජ්‍යෙෂ්ඨත්වයට කාගෙන්වත් අභියෝගයක් තිබුණේ නැහැ. මේ අතරේ තමයි 1995 පැකේජය නමින් එලීට පැමිණි ෆෙඩරල් ව්‍යවස්ථාව තව ආලවට්ටම් දාලා 1997 දේශපාලන ව්‍යාපෘතියක් විදියට එලියට ඉදිරිපත් කරේ. මේ අවස්ථාවේ තමන්ට අගමැතිකම පෙනී තිබියදී අගමැති තනතුර ලැබීමේ නොලැබී යෑමේ අවදානම අරගනිමින් මේ පැකේජය ෆෙඩරල් ව්‍යවස්ථාව අපේ මව්බිමට හානි කරයි, මේ මව්බිම කෑලි කෑලිවලට කැඩිලා රට ලේවිලක් වීම වළක්වන්න බෑයි කියන එක එතුමා ප්‍රකාශ කරමින් ෆෙඩරල් පැකේජයට විරෝධී අරගලය ඇමති මණ්ඩලය තුළින්ම ආරම්භ කරන්න රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කටයුතු කළා. චන්ද්‍රිකා මැතිණිය දැඩි ෆෙඩරල් වාදිනියක් වුණත් රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ විරෝධය නොසලකා ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එක පැත්තකින් තමන්ගේ ඇමති මණ්ඩලයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සමාජිකයා මේ හඬ නගන්නේ. අනිත් පැත්තෙන් චන්ද්‍රිකා මැතිණියගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක දායකත්වයක් කරපු පුද්ගලෙ 1980 අනුර චන්ද්‍රිකා ගැටුමේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ දැරූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ සහායිමි වුණේ චන්ද්‍රිකා මැතිණියට. ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය මහජන පක්ෂෙන් ඉවත් වී යම් ආකාරයක දේශපාලන අනාථභාවයකට පත් වී සිටින අවස්ථාවේ බහුජන නිදහස් පෙරමුණ පිහිටවන්න කටයුතු කළා. ඒ මහලේකම් ධූරයේ දරලා මියදෙන චන්ද්‍රිකා දේශපාලන චරිතයට පණ දෙන්න කටයුතු කළේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. ඒ නිසා රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට අකමැත්තෙන් වුණත් ඇහුම්කන් දෙන්න චන්ද්‍රිකා මැතිණියට සිදු වුණා. අන්න ඒ නිසා තමයි එක පැත්තෙන් 1995 ඉදිරිපත් කරපු ෆෙඩරල් පැකේජය පාර්ලිමේන්තුවට එන්න 2000 දක්වා වසර 5ක් ගත වුණේ. අර මහා භයානක ෆෙඩරල් ලක්ෂණ බොහෝ දුරට කප්පාදු වෙලා බලහීන කරපු බෙලහීන කරුණු ෆෙඩරල් පැකේජයක් තමයි 2000 පාර්ලිමේන්තුවට ආවේ. ඒ වගේම 1995 නව ආණ්ඩුවක් විදිහට මේ ඉදිරිපත් කරා නම් පාර්ලිමේන්තුව තුලත් රට තුලත් සම්මත කර ගැනීමේ හැකියාවක් තිබුණත් 2000 වෙන විට ආණ්ඩුව පිරීලා තිබුණ නිසා ෆෙඩරල් මාරයාගෙන් රට බේරගන්න රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට පුළුවන් වුණා. එතුමා ඒ දේ කළේ අගමැති තනතුර ලැබීම අවදානමට ලක් කරමින් කියන එක ඉතාම කළගුණ දත් කෙනෙක් විදිහට අපි සිහිපත් කරන්න ඕනි. ඒ වගේම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා පිළිබඳ මට සමීප සම්බන්ධයක් මතක සටහනක් තියෙනවා. එතුමා මට අසීමිත ලෙස ආදරය කරා. 2009 2014 මගේ පළාත් සභා මැතිවරණ සටන් වලට එතුමා සම්බන්ධ වුණා. එතුමා මගේ වේදිකාවේ කතා කරා. 2009 පළාත් සභා මැතිවරණේ එතුමා ඇවිත් මට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලද්දි එතුමාගේ ආදරණීය පුත්‍රයා කළුතරින් පළාත් සභා මැතිවරණේ තරං කළා. 2014 පළාත් සභා මැතිවරණයේදී එතුමා අසනීපව හිටියේ. හැබැයි මට කිව්වා උදේගේ වැඩේට මට බෑ කියන්න බෑ. මට සනීප නෑ. ඒත් මං එනවා කියලා එතුමාම තමන්ගේ දින පොතේ දිනය ස්ථානය සහ වේලාව සටහන් කරගත්තා. පාර්ලිමේන්තු මැතිවරණ වෙන විට එතුමා අවුත්පලව සිටිය නිසා මට එතුමට ආරාධනා කරන්න පුළුවන්කමක් තිබුණ නෑ මගේ මැතිවරණ ව්‍යාපාරයට දායකත්වයක් දක්වන්න කියලා. අපි දැක්ක පහුගිය එතුමා අභාව ප්‍රාප්ත වීමෙන් පසු එතුමා වෙනුවෙන් බැනර් ශෝක ප්‍රකාශ රට පුරා එනවා. ආණ්ඩුව රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සවයක් පැවැත්වුවා. අද මේ සමස්ත පාර්ලිමේන්තුව එතුමා වෙනුවෙන් ශෝකය පළ කරන්න රැස්වෙලා ඉන්නේ එතුමාගේ දීර්ඝ දේශපාලන ගමනට කරන ගෞරවයක් විදියට. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා විශ්වාස කරන විදිය නම් රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට ගෞරව දැක්වීමට මීට වඩා හොඳ ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි එතුමා මේ රට දැක්වපු අසීමිත ආදරේ, එතුමා මේ රට රැකගැනීම දැක්වූ ඒ දේශප්‍රේමී අරගලය ඉදිරියට අරගෙන යන එකයි. එදා චන්ද්‍රිකා මැතිනිගේ ආණ්ඩුව සමයේ පැකේජේ නමින් පැමිණි ෆෙඩරල් ව්‍යවස්ථාවේ මාරක ලක්ෂණ මධ්‍ය පරිදිය සම්බන්ධතා අනුකමිටුවේ වාර්තාව තුළ අපි දකිනවා. නැවතත් ෆෙඩරල් මාරයා හිස ඔසෝමින් සිටින බව අපිට පෙනෙනවා. එහෙමනම් රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් ගමන්ගත් මග ගමන් කරමින් ඒ ෆෙඩරල් මාරයාගේ ගමන අවසන් කිරීම එතුමාට දැක්විය හැකි ඉහළම ගෞරවය විදියටයි මං කල්පනා කරන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ඒ රත්නසිරි චින්තනය රත්නසිරි දර්ශනය අකණ්ඩව ඉදිරියට ගමන් කරන බවට අපේ හදවත් තුළට දැනෙන්නේ බලාපොරොත්තු විශ්වාසයේ ගොඩනැගෙන්නේ අප හිතමිත්‍ර විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමන් නිසා. විදුර මන්ත්‍රීතුමන් බස්නාහිර පළාත් සභාවේදී අපි දෙදෙනාම එකට තරං කළ පළාත් සභාවට ආවේ. එතුමත් තමන්ගේ ආදරණීය පියා වගේම ඍජු පුද්ගලෙක්. ඒ පියා වගේම අවංක පුද්ගලෙක්. තමන්ගේ පියා වගේම මව්බිමට අසීමිත ලෙස ආදරය කරන දේශපාලකෙක්. ඒ නිසා රත්නසිරි වික්‍රමනායක ලකුණ මේ රටේ දේශපාලනයේ නොමකෙන් ලෙස තබා ගැනීමට විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා දේශපාලන ගමනේ දීර්ඝ ගමනක් ගමන් කළත් මුදුන පෙනිපෙනී සිටියත් මුදුනටම යාගන්න නොහැකි වුණා. අතිජාත පුත්‍රයෙක් විදිහට විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට තාත්තාගේ ගමනම ගොස් තාත්තාට යාගත නොහැකි වුණු අවසන් අඩියත් ගමන් කිරීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් මේ මව්බිම වෙනුවෙන් කළේ දේශප්‍රේමී අරගලය තවම අවසන් නැති නිසා මට එතුමට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න හැකියාවක් නැහැ. නොනිමි දේශප්‍රේමී අරගලය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට එතුමා යලිත් අප අතරම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං නියෙන්න වෙනවා. තෙරුවන් සරණයි.
ගරු ජයන්ත සමරවීර මෙතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව නිර්මාණය කරපු ඒ වගේම විශේෂයෙන් මගේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ නිර්මාණය කරපු අභිමානවත් ලංකා පුත්‍රයෙකු පිළිබඳ සුව පළ කරන යෝජනාව වෙලාවේ රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යතුමන් පිළිබඳ අපටත් අදහස් කීපයක් එතුමන් පිළිබඳ දැක්වීමට ලැබීම ගැන එක පැත්තකින් අපේ ගෞරවය ඔබතුමාට පුද කරනවා. අනන්ත අප්‍රමාණව මිනිසුන් ඉපදෙනවා මැරෙනවා. අනන්ත අප්‍රමාණව ඉපදෙන මියෙන මිනිසුන් අතර මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව ජීවත් වන මිනිස්සු ඉන්නේ ඉතාම ටික දෙනයි. එහෙම මිනිසුන් ඉපදෙන්නේ ඉතාම විරල වශයෙන්. මම විශ්වාස කරනවා අනන්ත අප්‍රමාණව ඉපදෙන මිනිසුන් අතර රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් ඒ අනන්ත අප්‍රමාණ ඉපදෙන මියදෙන මිනිසුන් අතර සදාකාලිකව මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වෙන ඉතාම විරල ගණයේ මිනිසෙක් කියලා. අපි ඔහු ඉතා කිට්ටුවෙන් සමීප ඔහු සමග ඇසුරු කරන්න අපිට අවස්ථාව ඉතාම ලැබුණේ ඉතාම අද වශයෙන්. එසේ වුවත් ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳව කියවද්දී ඔහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ හදාරද්දී අපි හඳුනා ගන්න ඉතාම වැදගත් කේන්ද්‍රීය ලක්ෂණයක් ඔහුගේ මුළුමහත් දේශපාලන ජීවිතය තුළ පුරාම නූලක් වගේ දිවගිය දේශපාලන ලක්ෂණයක් තමයි ගුණාංගයක් තමයි ඔහු සැබෑ ජාතිකවාදියෙක් වීම හා දේශප්‍රේමියෙක් වීම. ඔහු සිංහල බෞද්ධ සભ્યත්වය මත ඉතා මැනවින් බරාඩි තබාගත්තු දේශපාලනඥයෙක් බව මම විශ්වාස කරනවා. ඔහු ඇසුරු කරපු ඔහු සමීපව ගනුදෙනු කරපු කවුරුත් අවිවාදයෙන් පිළිගනීවි කියලා. ඔහු මේ රටේ සෑම සියලු ජනකොටසම ඉතා මැනවින් ආදරය කළේ. ඔහුට සිංහල බෞද්ධයත් සිංහල කතෝලිකයත් දෙමළ හින්දුනුත් මුස්ලිම් ඉස්ලාමුත් මේ හැමෝටම ඉතාම හොඳින් ආදරය කරන්න පුළුවන් වුණේ ඒ හැමෝගේම අයිතිවාසිකම් වෙනුවෙන්. ඉතාම තදින් පෙනීතීමට පුළුවන් වුණේ සිංහල බෞද්ධ සભ્યත්ව විඥානය මත ඔහු බරාඩි තබාගෙන කටයුතු කරපු නිසා කියලායි මා විශ්වාස කරන්නේ. උදේ ගම්මන්පිල මැතිතුමා සඳහන් කළ පරිදි ඔහු කිසි විටකත් තමන් දරන මතය වෙනුවෙන් පෙනී සිටින තමන්ට පැවරිච්ච වගකීම තනතුරු බාධාවක් කරගත්තු නැති නායකයෙක්. අපි දැක්කා එදා මේ රට පුරාම සුදු නැලුම් ව්‍යාපාර හදාගෙන තවලම් යද්දි ෆෙඩරල් ව්‍යවස්ථා මරවුගුල් ගෙනල්ලා අපේ රට බෙදන්න ලකලෑස්ති වෙනකොට ඒ අමාත්‍ය මණ්ඩලය ඇතුළේ ඉඳගෙන ඒකට එරෙහි බරපතල විවේචනයේ ගොඩනැංගුවේ අනික් කවුරුවත් නෙවෙයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කියන එක ඔහුගේ ශ්‍රී නාමයට ගෞරවයක් පිණිස මේ ගරු සභාවේ අපි ඉතා ඉහලින් සඳහන් කළ යුතුයි. ඇයි අදත් එවැනි අවතාර නැවතවතාවක් තවලම් සද්ද නැවතවතාවක් සුදු නැලුම් ව්‍යාපාරවල් පිළිබඳ සද්ද අපිට ඇහෙන්න පටන් ගත්ත වෙලාවක් මේ වෙලාව. එදා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඉතාම හොඳින් අවබෝධ කරගෙන හිටියා ඒ ෆෙඩරල් ව්‍යවස්ථා පැකේජය ගෙනාවොත් ඒ නවාඩුකම ව්‍යවස්ථා පොට්ටනිය හෙවත් පැකේජය ගෙනාවොත් අපේ රටේ එක කුස උපන් දරුවෝ වගේ ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් මැලේබර්ග ජනයා සදා කාලික වෛරක්කාරයෝ බවට පත්වෙනවා. මේ රට එකිනෙකට ප්‍රතිවිරුද්ධ දුර්වල රාජ්‍ය ගණනාවකට කැඩිලා වෙනස්සෙනවා කියන එක ඉතාම තදින් අදහපු විශ්වාස කරපු නායකයෙක් හැටියට තමයි අපි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගැන දැක්කේ. ඒ නිසා තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් ඒ නව ආණ්ඩුකම ව්‍යවස්ථා පොට්ටනියට පැකේජයට තමන්ගේ මාණ්ඩුව ගෙනාප් ඒ නව ආණ්ඩුකම ව්‍යවස්ථා පැකේජයට ඉතා බරපතල විවේචනයක් ආණ්ඩුව ඇතුළේ තිතම මතු කළේ. ඒ නිසා අපිට පෙවුණා ඔහු මොනතරම් මේ රටට ඔහු මොනතරම් අව්‍යාජ ලෙස ආදරය කරනවද. ඔහු දෙමළ මිනිස්සුගේ උතුරේ පේදුරු තුඩුවේ ඉන්න දෙමළ මිනිස්සුගේ අයිතිවාසිකම් හිමිකම් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ අපිට මතකයි තදබල විදියට පෙනී හිටියා. ඔහු සංගමං කන්ද තුඩුවේ ඉන්න ඉස්ලාම් භක්තිකයාගේ මුස්ලිම් ජාතිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉතාම තදබල ලෙස පෙනී හිටියා. ඔහු කොළොන්තොටේ ඉන්න සිංහල බෞද්ධය වෙනුවෙන් සිංහල කතෝලිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා. මම විශ්වාස කරනවා ඔහු ඉතාම තදින් ඔහු ප්‍රාර්ථනා කළා සිංහලයාගේ හොඳම ඥාතියා දෙමළ මිනිසයා වීමේ සම අනාගතයක්. ඔහු ඉතා තදින් ප්‍රාර්ථනා කළා සිංහල මිනිසයාගේ හොඳම ඥාතියා මුස්ලිම් මිනිසයා වීමේ අනාගතයක්. ඔහු ඉතා තදින් ප්‍රාර්ථනා කළා දෙමළ මිනිසයා මුස්ලිම් මිනිසයාගේ හොඳම ඥාතියා වුණු එකට ස්වීකරණය වෙච්ච ලාංකීය ජාතිය මේ ලක් පොළව මත ලාංකීය මිනිසා නිර්මාණය වෙන අනාගතයක් පිළිබඳ මහා දිදුලන ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඔහු තුළ තිබුණා කියලා මා විශ්වාස කරනවා. ඔහු ප්‍රාර්ථනා කළා සාදු සාදු කියාගෙන නාග විහාරයට යන්න පුළුවන් අනාගතයක් පිළිබඳ එදා බිහිසුණු බෙදුම්වාදී කොරිතස්තවාදී යුද සමයේ ඔහු ප්‍රාර්ථනා කළා අපිට ඕන කරන්නේ දකුණේ ඉඳන් සාදු සාදු කියාගෙන නාග විහාරය වන්දනා කරන්න යන්න පුළුවන් අනාගතයක්. ඒ වගේම උතුරේ ඉඳන් හරෝ හරා කියාගෙන ගාලු පාර දිගේ කතරගම යන්න පුළුවන් අනාගතයක්
ඕන කර තිබේ කියන පදනමේ ඉඳන් මේ පාර්ලිමේන්තුව තුළ වාද විවාදවලට මැදිහත් වෙච්ච ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග තෝරන්න කටයුතු කරපු නායකයෙක් කියලා තමයි අපි දැක්කේ. ඒ නිසා තමයි අපිට ඔහු පිළිබඳ අසීමිත ගෞරවයක් අපේ හදවත් තුළ නිර්මාණය වෙන්නේ. මගේ නායකයා විමල් වීරවංශ මන්ත්‍රීතුමා තමුන්නාසලා දන්නවා මේ වෙනකොට දබරපතල ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තියෙනවා. මම එතුමා බලන්න ගිය වෙලාවේ මීට පැය දෙකකට විතර ඉස්සෙල්ලා එතුමා කිව්වේ ජයන්ත යන්න රත්නසිරි අද න්‍යායපත්‍රයේ මොනවද තියෙන්නේ කියලා ඇහුවාම මම කිව්වා අද රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව තියෙනවා කියලා එතුමා කිව්වා. අමාරුවෙන් ඉඳගෙන ජයන්ත යන්න රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමන් පිළිබඳ අපේ පක්ෂයේ ආචාර්යයත් ඔහුට පුද කරන්නේ පිළිබඳ ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. අපිට ඇයි රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා වටිනේ? රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යතුමා වටිනාකම් ගොඩක්, වටිනාකම් සමුදායක් සහිත මහානායකෙක්. අපිට හැබැයි ඔහුගෙන් වටිනාකමින් අනූනහුගේ චරිතයෙන් අපට වටිනාම වග ගුණාංග වෙන්නේ අන් කිසිවක් නෙවෙයි ඔහු මෙහි රට දක්වපු අසීමිත ආදරය. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පැය කියන්නේ මේ අපි ඉස්සරහ තියෙන මේ රට ඉස්සරහ තියෙන අභියෝග කියන්නේ එක රත්නසිරි වික්‍රමනායක කෙනෙක් වුමනා වෙලාවක් නෙවෙයි. අපි විශ්වාස කරනවා අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මැතිතුමන් රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් ඉස්මුදින්ෙන් අරගෙන ආපු ඒ දේශපාලන මතය ඔව් අත නොහැර කවර දුෂ්කරතා මැදව්වත් ඔව් අත නොහැර උසවාගෙන ආපු ඒ දේශපාලන දජය අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විදුර වික්‍රමනායක මැතිතුමා දරාගෙන ඉන්නවා. හැබැයි මේ වෙලාව කියන්නේ එක රත්නසිරි වික්‍රමනායක කෙනෙක් විතරක් වුවමනා වෙලාවක් නෙවෙයි. රත්නසිරි වික්‍රමනායක වගේ දේශප්‍රේමී ජාතිකවාදී නායකයෝ ලක්ෂගණනින් මේ පොළොව ඉල්ලා හිටින වෙලාවක තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අපෙන් විය වුණේ කියලායි අපි විශ්වාස කරන්නේ, අපේ වෙන් වුණේ කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා රත්නසිරි වික්‍රමනායක මැතිතුමනි, ඔබතුමා මේ රට නිදහස් කර ගැනීම වෙනුවෙන්, මේ රට මේ පරදේශක්කාර බලවේග වලින් නිදහස් කර ගැනීම වෙනුවෙන් සටන් වදින, අරගල කරන, ඒස්නා කැපවෙන, පේවෙන අලුත් පරම්පරාවේ දේශපාලන ක්‍රියාදරයන්ට, අලුත් පරම්පරාවේ දේශප්‍රේමීන්ට ඔබ මහා බලගතු පරමාදර්ශයක්, ඔබ ජීව ගුණයක්, ඔබ පහන්තරකාවක් කියන එකත් මේ වෙලාවේ අවධාරණය කරමින් එතුමන්ට එක පැත්තකින් ජාතික නිදහස් පෙරමුණේ ගෞරව ආචාරය මේ වෙලාවේ පුද කරමින් අනිත් පැත්තෙන් කළුතර දිස්ත්‍රික්කයේ අපේ මුළු මහත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලී ජනතාවගේ ගෞරවයත් ආචාරයත් එතුමන්ට පුද කරමින් මේ පරදේශක්කාර බලවගින් මේ මාතෘභූමිය නිදහස් කරගෙන මේ රටේ සිංහලයාගේ හොඳම ඥාතියා දෙමළා වීමේ, දෙමළ මිනිස්යාගේ හොඳම ඥාතියා මුස්ලිම් ජනයා වන මහා ලාංකීය ජන සමාජයක් සහෝදරත්වෙන්, සාමයෙන්, ගෞරවයෙන්, සෞභාග්‍යයෙන් බැඳුණු දේශයක් බවට මේ මව්පොළොව පත් කර ගැනීමේ නොනිමි අරගලයේ කොටස්කාරයෙකු බවට පත් කරන්න නැවත ඔබ අප අතරම ඉපදේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳුන ඔබම ස්තුතියි.
ඕඩර් ප්ලීස්. අපාතරින් විය වූ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සිහිපත් කරමින් අද දින පවත්වන ලද මෙම ශෝක යෝජනාව පිළිබඳ වූ ප්‍රකාශන අදහස් විශාල මන්ත්‍රීවරුන් පිරිසක් මේට එකතු වීමට ඉල්ලීම් කර තියෙන නිසාත්, මේ සඳහා නැවත පක්ෂනායකින් විසින් තීරණ කරන ලබන දිනයකදී දක්වා මෙම ශෝක ප්‍රකාශය කල් තබන බව මෙම ගරු සභාවට දැනුම් දෙන්න කැමැත්තෙමි.